ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්.
මං ඒ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ නිරිත දිග කොනේම තියෙන තුඩුවක කුඩා කඳු වැටියක අද්දර ඉඳන් ඉස්සරහින් තියෙන නිල්වන් මහා සාගරයේ සිතිජය දිහා බලාගෙන හිටියේ. ලෝකයේ ගෝලාකාර නැත්තම් සහ මගේ ඇස්වලට ගොඩක් දුර බලන්න පුළුවන් නම් ඉන්දියන් සාගරයට ඔබෙන් ඒ ලෙංගතු කමින් පිරුණු සුන්දර මතකයන් හංගපු ආදරණීය භූමිය මට පේන්න ඉඩ තිබුණා. මගේ පිටිපස්සෙන් තිබ්බේ කිරිසිදු පැහැයෙන් දිලිසෙන බටහිර ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික ප්‍රදීපාගාරයක්. ඉතින් අද රූරල් බීට් චාරිකාවෙන් මං ඔබව කැඳවාගෙන යන්නේ මුහුද දෙකක් හම්බ වෙන තැනක තියෙන බටහිර ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික ප්‍රදීපාගාරයකට. ඔස්ට්‍රේලියාවේ මුහුද අද්දර තුඩුවලට හරි දූපත්වලට හරි ගිය වෙලාවක ඒ වගේ ප්‍රදීපාගාරයක් එහෙම තිබුණොත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ තැනට යන්න. ඒ මොකද මම දන්නවා බොහෝ වෙලාවට ඒ ප්‍රදේශයේ මුහුදේ ලස්සනම දර්ශන බලා ගන්න පුළුවන් තැනක් තමයි ඒ කියලා. ඒ විතරක් නෙවෙයි ප්‍රදීපාගාර වටා ඒ වගේම ඒ වගේ වැඩ කරන සේවකයන්ගේ ජීවිත වටා ගෙතිච්ච රසවත් කතා බොහොමයක් තියෙන බව අත්දැකීමෙන්ම දන්න නිසා. මීට අවුරුදු කීපයකට කලිනුත් බටහිර ඔස්ට්‍රේලියාවේ පහළ මාගට් රිවර් ප්‍රදේශයේ තියෙන අපූරු ප්‍රදීපාගාරයකට මම ඔබව අරගෙන ගියා. ඒ කේප් නැචුරලිස්ට් තුඩුවේ තියෙන ප්‍රදීපාගාරයට. හොල්මන් කතාවලට ප්‍රසිද්ධ ඒ ප්‍රදීපාගාරයට කිලෝමීටර් 100කට විතර පල්ලෙහෙන් තියෙන තවත් අපූරු ප්‍රදීපාගාරයක්. ඒක ඔස්ට්‍රේලියාවේ ගොඩබිම තියෙන උසම ප්‍රදීපාගාරය. ඒ වගේම තියෙන්නේ ඉතාම සුන්දර තුඩුවක. ඒ විතරක් නෙමෙයි. හරියට මෙතෙන්දි මුහුදු දෙකක් එකට එකතු වෙනවා. ඉතින් ඒ තමයි කේප් ලිව්ඉන් තුඩුවේ තියෙන කේප් ලිව්ඉන් ප්‍රදීපාගාරය. අද මම ඔබව රූරල් බීට් චාරිකාවෙන් ඒ ප්‍රදීපාගාරය බලන්න අරගෙන යන ගමන් ප්‍රදීපාගාර සේවකයන්ගේ හුදකලා ජීවිතයට පොඩ්ඩක් එබී බලන්නත් බලාපොරොත්තු වෙනවා. මම මේ ටික කාලෙකට කලින් බටහිර ඔස්ට්‍රේලියාවේ මාගරට් රිවර් ප්‍රදේශයට ගියා රාජකාරි කටයුත්තකට. ඉතින් කොහොමත් සුපුරුදු විදිහට මං රාජකාරිය කලින් ඉවර කළා. ඉතුරු වෙන කාලය ඒ ප්‍රදේශයේ විවිධ ස්ථාන නරඹන්න යොදා ගන්න බව අසන්න දැන් දන්නවා ඇති. ඒ වගේ වෙලාවක ඔගස්ටා ප්‍රදේශයේ තියෙන මේ කේප් ලිව්ඉන් ප්‍රදීපාගාරයට යන්න මං තීරණය කරා. ඔගස්ටා වලට එන්න පහසුම ක්‍රමය තමයි පර්ත් නගරයේ ඉඳලා කිනානා ෆ්‍රීවේ එකේ ඇවිත් ෆොරස්ට් හයිවේ එකට වැටිලා ආයිත් බ්‍රම්බරිවල්දි බසල් හයිවේ එක දිගේ එන එක. හැබැයි මේ ගමනට අඩුම පැය 4ක්වත් යනවා. බසල් හයිවේ එක කෙලින්ම ඔගස්ටා වලට වැටෙනවා. ඔගස්ටා කියන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ පහළ කොනේ මාගට් රිවර් පහු කරාම තියෙන අලංකාර පර්ණතාලේ මුහුදුබඩ නගරයක්. ඉතින් ඔගස්ටා වල ඉඳන් කේප් ලිව්ඉන් ප්‍රදීපාගාරයට එච්චර දුරක් නෑ. පාරත් හොඳයි. කේප් ලිව්ඉන් ප්‍රදීපාගාරය තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිරිත දිග කොනේම තියෙන තුඩුවේ. එතනින් පල්ලෙහා තියෙන්නේ ඇන්ටාක්ටිකාව. බටහිරට තියෙන්නේ අප්‍රිකාව. මේ තුඩුවයි ශ්‍රී ලංකාවයි කෙලින්ම ඉරක් ගහලා යා කරන්න පුළුවන්. මේ ස්ථානයේදී ඉන්දියන් සාගරයයි ශීතල දක්ෂිණ සාගරයයි, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවයි ඇන්ටාක්ටිකාවයි අතර තියෙන මුහුදයි හම්බ වෙනවා. ඔගස්ටා වල ඉඳන් මුහුදු එරළ දිගේ තියෙන පාරේ කේප් ලිව්ඉන් දිහාවට යද්දී ඈතදීම මට ප්‍රදීපාගාරය පේන්න ගත්තා. ගොඩබිම් පැත්තෙන් හරිත වර්ණ පඳුරු වලින් වැහිච්ච උස් භූමියේ හෙවණැල්ල වැටිච්ච තුඩුවේ කොනේ නීල වර්ණ සාගරය පහුබිමේ උසට නැගිලා තියෙන කිරිගරුඬ කුරුණක් වගේ සුදෝසුදු ප්‍රදීපාගාරය මට පෙවුණා. ප්‍රදීපාගාරයට හැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි පල්ලෙහා වෙරළට යන්න පාරක් තියෙනවා. ඒ පාර කෙලවර වෙන්නේ අපූරු නිර්මාණයකින්. ඒක ජල රෝදයක්. මේ ප්‍රදීපාගාරය හදද්දී එතෙන්ට අවශ්‍ය වතුර පොම්ප කරන්න හදපු යන්ත්‍රයක්. ඒක වැඩ කරන්න කිසිම ඉන්ධනයක් නැතුව ගොඩබිමේ තියෙන උල්පතකින් එන පිරිසුදු වතුර ලීවලින් හදපු කාණුවක් දිගේ ගෙනල්ලා මුහුදු වෙරළේ හයි කරපු රෝදයකට වැටෙන්න සලස්සනවා. ඒ රෝදය කැරකෙනකොට ඒකට හයි කරපු පිස්ටන් වැඩ කළා රැම්ප් පම්ප් කියන තාක්ෂණයෙන් වතුර ඉහළට පොම්ප කරනවා. ඒ රෝදය දැන් කැල්සියම් බැඳිලා වැඩ කරන්නේ නැහැ. තාමත් වතුර ගලන් එනවා එතෙන්ට කාණුව දිගේ. ඒ ජල රෝදයට පල්ලෙහා තියෙන්නේ ගල්පර තියෙන මුහුදක්. මේ මුහුදු වෙරළේ විවිධාකාර හැදයට ගල්පර තියෙනවා. ටිකක් ගොඩබිමට වෙන්න පඳුරු අස්සේ රතු පාටට ගල්පර පොකුරක් නැගී හිටින්නේ හරියට උළුරු සිහි වෙන විදිහට. මේ ප්‍රදේශයේ ලොකු ගස් නැහැ. ඒත් මුළු ගොඩබිමම ලොකු පඳුරු වලින් වැහිලා. වසන්ත කාලයේට මේ පළාතම එකම වනමල් යායක් වෙලා ඒ මැද්දේ තද නිල් මුහුද ලා නිල් අහස පසුබිමේ සුදෝසුදු ප්‍රදීපාගාරයේ නැගී සිටින දර්ශනය හරිම චමත්කාර ජනක බව මට කෞතුකාගාරයේ ඡායාරූප බලද්දි තේරුණා. ඒ ඒ කාලේ දුප්පත් ප්‍රාන්තයක් වෙච්ච බටහිර ඔස්ට්‍රේලියාව අනෙක් ප්‍රාන්තවලින් උදව් ඉල්ලලා තියෙනවා මේක හදන්න. ඒත් අනෙක් ප්‍රාන්ත ඒකට එකඟුනේ නැහැ. පස්සේ රත්තරන් හම්බ වුණාට පස්සේ බටහිර ඔස්ට්‍රේලියාව ටික ටික අලු ගස්සලා දාලා නැගිටින්න ගත්තා. ඒ කාලේ හිටිය පාලකයා මේක හදන එක විශේෂ කටයුත්තක් විදිහට සැලකුවා. ඒක ඔවුන්ගේ අභිමානය පෙන්වන කටයුත්තක් විදිහට තමයි හිතුවේ. අනෙක් ප්‍රාන්තවලට දැනෙන්නත් එක්ක තමයි මේ ප්‍රතිපාගාරය ඉදි කරේ. ප්‍රතිපාගාරය හැදුවේ හුණුගල් වලින්. ළඟින් හුණුගල් ගෙනාවත් තොන් ගණන් බර හුණුගල් එහා මෙහා කළා ප්‍රතිපාගාරය හදන එක මීට අවුරුදු 125කට කලින් ලේසි වුණේ නැහැ. කොහොම හරි මේක හදලා තව මේක බලාගන්න සහ වැඩ කරන ප්‍රතිපාගාර පාලකයන්ගේ නිවාසත් හදලා 1895 දී මේ ප්‍රතිපාගාරය විවෘත කළා. ප්‍රතිපාගාරයක ආලෝකය ඇතර පේන්න තියෙන්න ඕනේ. ඒ වගේම අංශක 360ක් වටේටම පේන්නත් ඕනේ. ඒකට යොදාගත්ත ආලෝක පරාවර්තන ප්‍රිස්ම සහ කරකැවෙන යාන්ත්‍රණයක පහන ඉතාමත් බරයි. හරියටම තොන් 3.5ක් විතර. මේ වගේ පහනක් කරකවන එක පහසු නෑ. කරකැවෙන යාන්ත්‍රණයේ ඝර්ෂණය අඩු කරන්න මේ යෝද පහන රඳවලා තියෙන්නේ රසදිය පිරිච්ච භාජනයක. ඒ තාක්ෂණය යොදාගත්ත ප්‍රදීපාගාර වලින් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන ප්‍රදීපාගාර දෙකයි අද ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ. කේප් ලියුවින් එකක්. මුල් කාලේ මේ පහන බලාගන්න එකයි පහන නඩත්තු කරන එකයි සෑහෙන ශ්‍රමයක් වැය වෙන කාර්යයක් වුණා. පැය දෙකකට සැරයක් පහන වයින් කරන්න ඕනේ. නිතර උඩට නැගලා බැරෝමීටරේ කාලගුණය පරීක්ෂා කරලා වාර්තා කරන්න ඕනේ. පහනට ඕන භූමි තෙල් බඳුන් අරගෙන රවුම් පඩිපෙළවල් දිගේ නැගලා ඉහළට යන්න ඕනේ. ඈත නව් එක්ක සංවේදනය කරන්න ඕනේ. ඔන්න ඔය වගේ වැඩ. මේකට පැය 4 කොටස් වලට දවස් බෙදලා ප්‍රදීපාගාර පාලකයෝ 4 දිනක් යොදලා තිබ්බා. 1982 දී කේප් ලියුවින් තමයි ඔස්ට්‍රේලියාවේ අවසාන ප්‍රදීපාගාරය පහනයි කැරකෙන යාන්ත්‍රණයයි විදුලි බලයට හරවපු. අවුරුදු ගාණක් තිස්සේ පඩිපෙළවල් නැගලා බහින එක රාජකාරිය කරගත්ත ප්‍රදීපාගාර පාලක රේ පිනොක් සතුටින් ඉපිලිලා කිව්වා තවදුරටත් වයින් කරන එකයි භූමි තෙල් උස්සයි යන එකයි නැවතිච්ච එක නම් මරු කියලා. ඒත් 1992 අන්තිමට ප්‍රදීපාගාරය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරාම රේට තිබ්බේ මැසිවිල්ලක්. ඒ විදුලි බලය ඔහුගේ බඩට ගැහුවා කියලා. රාජකාරී විතරක් නෙමෙයි ප්‍රදීපාගාර ජීවිතයත් හරිම අමාරුයි. ඒක සැලකෙන්නේ රජයේ රස්සාවලින් තියෙන හුදකලාම රස්සාවක් විදිහට. දුරපළාතකට මාරු කරපු රජයේ සේවකයෙක්ට කාලකින් ළඟ නගරයකට මාරුවක් හදාගන්න පුළුවන්. ඒත් ප්‍රදීපාගාර සේවකයෙක්ට පුළුවන් තවත් ඒ වගේම හුදකලා තැනක තියෙන ප්‍රදීපාගාරයකට මාරු වෙන්න තමයි. ඒක නිසා බොහෝ වෙලාවට මේ රස්සාවට තෝරගත්තේ හිත දැඩි හමුදාවේ විශේෂයෙන් මුහුදේ වැඩ කරපු නාවිකයන්ව ඒ වගේම විවාහක පුද්ගලයන්ව. මේ සේවකයන්ගේ ළමයිට සෙල්ලම් කරන්නත් හිටියේ තමන්ගේ සහෝදර සහෝදරියන් විතරයි. අද විනාඩි 10න් ගියත් ඔගස්ටාවල තියෙන ඉස්කෝලෙට ගිහින් එන්න ඒ කාලේ පැය 3ක් ගියා අස්ස කරත්තේ. දවසට පැය 6ක් ළමයි පාරේ. මේක නිසා ඔවුන්ට සෙල්ලම් කරන්න තිබ්බේ සති අන්තයේ විතරයි. අද ඔවුන් හිටපු නිවාස කෞතුකාගාර බවට පත් කළා. ඒ වෙයි තියෙන ඔවුන්ගේ කතා බැලුවහම මේක මොනතරම් අමාරු රාජකාරියක්ද කියලා තේරෙනවා. මේ කොරෝනා කාලේ ගෙදර තනියම වැඩ කරද්දී දැනෙන පාළුව තනිකම අර ප්‍රදීපාගාර ජීවිතේ අමාරුවෙන් දශම ගාණක් වෙන්නේ නැති කියලාත් මට හිතුණා. ප්‍රදීපාගාරයේ ළඟින් පහලට බැස්සම හදලා තියෙන අටල්ලේ ඉඳන් බැලුවහම එක පැත්තකින් ඉන්දියන් සාගරයත් අනිත් පැත්තෙන් දක්ෂිණ සාගරයත් පේනවා. ඒත් මේ තුඩුව ප්‍රදේශය නාවිකයන්ට නම් ඉතාම බියජනක ප්‍රදේශයක්. මුහුදු දෙකේ තියෙන සාගර තරංගවල ගැටීම නිසා මේ හරියේ මුහුද කැළඹිලි ගතිය වැඩි. ඒ වගේම වතුරට යටින් සෑහෙන්න හැංගිච්ච ගල්පර තියෙනවා. ඉතින් මුල් කාලේ සෑහෙන්න යාත්‍රා අනුතුරට ලක් වෙලක් තියෙනවා. 1910 දී ලෝක වටේ 81 වතාවක් යාත්‍රා කරපු පළපුරුදු කපිතාන් කෙනෙක් වෙච්ච ඇලෙක්සැන්ඩර් සිම්සන්ගේ SS ප්‍රයිස්ලස් නැව ඉතාම සංසුන් කාලගුණයක් තියෙද්දිත් මුහුදයට ගල්පරයක වැදිලා ගිලුණා. මහරෑ සිද්ධ වෙච්ච මේ අනතුරේදී ප්‍රදීපාගාර සේවකයෝ ආලෝක දල්වලා නැවේ හිටපු අයව බේරගන්න උදව් කළා. ජීවිතාරක්ෂක බෝට් වලින් ඔවුන් හානියක් නොවී වෙරළට ආවත් ඔවුන්ගේ නැව විනාශ වුණා. නැවේ තිබ්බ හැම දෙයක්ම නැති වුණා. ඒත් සති කිහිපයකට පස්සේ නැවේ තිබ්බ බටර් පෙට්ටි 3ක් වෙරළට ගොඩ ගැහුවා. ඒක හරියට කේප් ලියුවින් වල හිටපු උදවියට රත්තරන් හම්බුණා වගේ වැඩක් වුණාලු. ඒ වගේම දෙවන ලෝක යුද්ධ කාලේදී ලංකාව පැත්තේ සේවය කරන්න දාපු එන් වර්ගයේ ඩිස්ට්‍රොයර් යාත්‍රා සමූහයේ යුදනවක් වෙච්ච HMAS නිසම් නැව මේ හරියේදී මුහුදේ තියෙන රළු බව නිසා අනතුරකට මුහුණ දීලා නැවේ ඩෙක් තට්ටුවේ හිටපු නාවිකයෝ 10 දෙනෙක් මුහුදට වැටුණා. කොච්චර හෙව්වත් ඔවුන්ව ආයි හොයාගන්න පුළුවන් වුණේ නැහැ. අද ඔවුන් සිහි කළ තනපු ස්මාරකයක් කේප් ලිවින් ප්‍රදීපාගාරයේ පැත්තක පිහිටවල තියෙනවා. කේප් ලිවින් ප්‍රදීපාගාරයේ ඉඳන් පර්ත් ගුවන් තොටුපළට පැය 4කට වඩා යනවා. එතන ඉඳන් බ්‍රිස්බේන් වල තියෙන මගේ ගෙදරට යන්න තවත් පැය 5ක් 6ක් විතර යනවා. ඒත් මං හිටපු අටල් ඉඳලා ගුවන් නානයක ගියොත් ඊට කලින් ලංකාවේ ගෙදරට යන්න පුළුවන් නේද කියලා මට හිතට ආවා. එහෙමනම් බටහිර ඕස්ට්‍රේලියාවේ ඉන්දියන් සාගරයේ මුණ ගැහෙන මුල්ලකට ගිය රූරල් බියුටි චාරිකාව මම මෙතනින් නිමා කරනවා. කේප් ලිවින් ප්‍රදීපාගාරයට ගිය චාරිකාවේ මතක සටහන් ඡායාරූප ඔබට SBS සිංහලීස් Facebook පිටුවට ගියොත් බලාගන්න පුළුවන්. එහෙමනම් ලබන මාසෙත් අන්තිම සිකුරාදා මෙවැනිම රූරල් බියුටි චාරිකාවකින් හමු වෙමු.
SBS සිංහල සේවය ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.